දෙමාපියන් මියගිය විට අපහට ඇතිවන වේදනාව දුක ධර්මානුකූලව නිවා ගන්නායුරු පහදා දෙන්න.
ඔව් දැන් ඔය කාරණේ මොකටද තෝරා ගන්න ඕනේ? දෙමාපියන් විතරක් නෙමෙයි කවුරු හෝ ඒවා මියගිය විට දුකක් ඇති වෙනවා කියන එක සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවයක්. ලෝකෙට ඇලිලා වැදිලා ඉන්න අය අතරේ පමණක් නෙමෙයි අයින් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පානවා කියන දැනගත් අවස්ථාවේදී දලා ගන්න බැරුව උළු අසට අතින් අල්ලගෙන ඉස තියාගෙන අඬා හිටියයි කියලා කියනවා. ඒ තරමට වේදනාව දලා ගන්න බැරි අවස්ථාවක් තිබිලා තියෙනවා. මාර්ගඵල ලැබුවාට එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් තුළ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද හාමුදුරුවන් කැඳවලා, ඇයි ආනන්ද ඔබට පෙන්ලා නැද්ද වයි ධම්මා සංඛාරා ආදි වශයෙන් මේ සියලු සංඛාරයන් වෙනසිල යනවා, ඔය කෙලවර වෙනවා කියලා මෙයා විග්‍රහ කරන්නේ නැද්ද? එතන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකයේ තුළ ස්වභාවයේ තේරුම් අරගන්න කියලා මේ ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම පෙන්ලා තියෙන්නේ මොකද්ද? හොඳින් විග්‍රහ කරලා තියෙනවා සතර සතිපට්ඨානය කියන කාරණේ. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියාය රෝග පරිද්දේවානම් පරිද්ධවානම් සමතික්කවාය ඥායස්ස අධිකවාය නිබ්බානස සත්‍යකිරියාය ආදි වශයෙන් වෙලා යදිදන් චත්තාරෝ සතිපට්ඨානෝ ආදි වශයෙන් මේ සතර සතිපට්ඨානේ තමයි ශෝක පරිද්දේවයන්ගෙන් සමතේට පත් කරගන්නට, ඒ වගේම නිවන අවබෝධ කරගන්නට, දුක් දුමනා දුරු කරගන්නට මේ තිබෙන එකම ක්‍රමයේ එකම මාර්ගයේ කියලා. එහෙනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානෙ හොඳින් තේරුම් අරගෙන නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ සිහි කිරීම පුරුදු වෙනකොට ඔය කියනවා වේදනා ආදී සියල්ල සමනය වෙලා යනවා. මේ කායානුපස්සනාව සිහි කිරීම සිහි කරන ආකාරය සතර සතිපට්ඨාන පිළිබඳව මහා සතිපට්ඨාන සූත්‍රය හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව තේරුම් අරගෙන නිතර බලන්න පුරුදු වෙන්න ඕනේ. අපි පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? ලක්ෂණ දේවල්, හැඩ දේවල්, ප්‍රියමනාප දේවල් බලාගෙන අනේ මටත් ඒ තත්ත්වයටපත් වෙන්න ඇත්නම්, ඒ තත්ත්වේ මාසතු කරගන්න ඇත්නම් මෙන්න මේ විදිහේ හිතවිලි නගන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. සිද්ධ නොවන දෙයක් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. නොපවත්නා දෙයක් පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුක් කරදර දෙන දෙයක්, සැප සම්පත් දෙන දෙයක් හැටියට හිතලා හිටන් වැරදි ආකල්පයන්ගෙන් ඒකේ බැඳෙන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ආකාර ස්වභාවික තමයි ලෝක සත්‍යය ඉන්නේ. මේකට කියනවා විපර්යාස නැත්නම් විපල්ලාස කියලා. විපර්යාස කියන්නේ සංස්කෘතෙන් විපල්ලාස නැත්නම් විපරීත. විපරීත අදහස් කරනවා මේ පුතඥ ලෝක සත්‍යය. විපරීත අදහස් කරනවායි කියන්නේ අනිච්ච නිච්චයි කියලා, දුක්ඛ සුඛයි කියලා, අනත්ත අත්තයි කියලා, අසුභ සුභයි කියලා. මෙන්න මේ කියන කාරණා හතර තමයි අරගෙන වැරදි ආකාරයෙන් ගන්න. මොකද්ද මෙතන තියෙනවා? ditthi viparyasa නැත්නම් ditthi vipallasa, sannya vipallasa, citta vipallasa කියලා තුන් ආකාරය. යම්කිසි ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ කියන ඒවා නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා මෙන්න මේ ක්‍රමයට ගන්න පුරුද්දක් වෙලා තියෙනවා ලෝක සත්‍යය. ලෝක සත්‍යයට මේ අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ තේරෙන්නේම නැහැ. ආර්ය ධර්මයේ මාර්ගයේ තේරුම් ගත්ත කෙනෙකුට මුල පටන් ගත්ත සැම් පටන් අසු මාත්‍රයක් හරි වැටෙන්න පටන් ගත්තා නම් එතන පටන් මේ සාසන මාර්ගය තුළමයි හම්බ වෙන්නේ. මේ බුදු සසුන තුළමයි උටිය දකින්නේ. මේ සාසනයේ බැහැර නම් කාටවත් උටිය අසු මාත්‍රයක්වත් තෝරගන්න බෑ. ඒතර මේ සාසනය තුළ දහම් දැනගත් අයට තේරුම් ගත්ත අයට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ පිළිබඳව නිතර සිහි කරන්න පුළුවන් ක්‍රමෙ දැනගන්න ඕනේ. අන්න ඒතර දැනගත්තහම වැරදි ආකල්පයක් වැරදි දෘෂ්ටියක් තිබුණා නම් අන්නේ වැරදි දෘෂ්ටිය දුරු වෙලා යයි. පළමුව කරන්න ඕනේ වැරදි දෘෂ්ටිය අත්හැර ගැනීම. හරි, එතකොට තමයි මිත්‍යා දෘෂ්ටිය අත්හැර ගත්තා වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය අත්හැරගෙන සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය දිනෙන් දින ප්‍රගුණ කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය අරිහත්ත්වයට යනකම් ප්‍රගුණ වෙන එක. එක එක වට්ටමට ප්‍රගුණ වෙලා එනවා. ඒද දෘෂ්ටිය පිරිසිදුනා වාගේම සම්මා ඥානයත් වැඩෙන්න ඕනේ. වැඩි වැඩි ප්‍රගුණ වෙලා යන ක්‍රමයක් තියෙනවා. එහෙනම් මොකද ක්‍රමේ? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට, අසුභ දේ අසුභ හැටියට නිතර බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ටිකමයි හුරු කරන්න ඕනේ. අන්න ඒ ටික හුරු කරගෙන යනකොට යථාර්ථය දකින්න පුළුවන්. ඉතින් අනිත්‍ය දුක නැත් හැමදාම කියන්න දෙයක් නැහැ. දැන් සෑහෙන ගානක් විග්‍රහ කරලා තියෙනවා. පැය දෙක තුනේ විග්‍රහයන් තියෙනවා. ඒවා යලි යලි අහන්න බලන්න. එතකොට මේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියන එක හොඳට තේරෙයි. අන්න එහෙම තේරුණාම මේක නම් කිසිම සැකයක් නැහැ. අනිත්‍යයි කියන එක එසේම වැටහෙනවා කියලා වැටහුණ දාට දුක්ඛ කියන එකත් ඒ කියලා තියෙන ආකාරي තේරුම් ගත්ත දවසට අනත්ත කියන ධර්මයන් හරියට ඒ කියන ආකාරي වැටිච්ච දාට එහෙනම් අනිත්‍ය නම් දුක්ඛ නම් අනත්ත නම් සුභද අසුභද කියලා තීරණේ ගත්තාම අසුභයි මිසක් කොහොමද සුභයි කියන එක හරියට වැටහිච්ච දවසට පළවෙනි වැටහිම ආවහම ඔය මාර්ගයට අවතීර්ණ වුණ කෙනෙක් වෙනවා. ඔය වැටහිම ආපු වෙලාවට ආර්ය මාර්ගයේ වැඩෙනවා. එතකොට සුතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥාව කියන මේ දෙක වෙලා භාවනාමේ ප්‍රඥා කියන මාධ්‍ය වැඩෙන්න පටන් ගන්නවා. ඔය ටික කරගෙන යනකොට එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට තෝරා ගන්න තෝරාගත් හැටි විග්‍රහ කරලා තියෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ සංස්කෘත පද කීකේ හිටියට ඒකෙන් තෝරා ගන්න බැරි හරියට විග්‍රහ කරලා දීලා තියෙනවා හොඳට. ඒ තමයි ඔය ටික යලි යලි වරන්ඩ ඕනේ. වරලා පුරුදු කරන්න ඕනේ. එතකොට මොනවද විතර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බලන්න. කාරණා හතරක් දීලා දිනවා බලන්න. කය ගැන, වේදනා ගැන, හිත ගැන, ධර්මතා ගැන, ධර්ම ගැන. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර ආකාරය ගැන ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බලන්නයි පෙන්වා දීලා තියෙන්නේ. එතන අනුපස්සනාව වෙනවා. මෙන්න මේ ටික බලන්න ඕන. එහෙනම් කය ගැන බලනකොට ඉතල ආධ්‍යාත්මික කාය වරන්න ඕන. ඒක තමයි මේ අපි කිව්ව කේස්ලෝ මාදී වන්නාව තැන් පටන්ගෙන දෙතිස් කුරුප කොට්ටාසියක යුත්තවන්නාව ශරීරය හැටියට විග්‍රහ කරන මේ කය. මේ කය මුල් කරගෙන ධාතු හතරකින් හැදිලා තියෙන ආකාරය. පත් ජල ගිනි සුලන් කියන මේ හතරෙන් මුල් වෙච්ච මූලික කාරණා හතරකින් හැදිච්ච දේවල් වලින් තමයි මේ කයේ මේ ඇතුළත සකස් වෙලා තියෙන මේ කය සකස් වෙලා තියෙන්නේ කියලා. ඉතල කය මුල් කරගෙන බලන්න පුරුදු වෙන්න ඕනේ. එතන මේ කයක් මුල් කරගෙන බලනකොට මේ කය කියන්නේ මොකද්ද? මේක බලන ආකාර හුඟක් විග්‍රහ කරලා දෙනවා සතිපට්ඨාන සූත්‍රය. මේක කෑලි 32 කියලා වෙන් කරලා බලන්න පෙන්නනවා. ඒකාකාරව අරගත්තහම තමයි ගල සංඥාවෙන් අරගෙන මෙහෙම කෙනෙක් ලෝකේ ඒකාන්තයෙන් ඉන්නවා කියන දෘෂ්ටියකට වැටෙනවා. ඒ එයා තමයි මේ මගේ පුතා කියන්නේ, දුව කියන්නේ, එතන අම්මා කියන්නේ, තාත්තා කියන්නේ, සහෝදරයා කියන්නේ සහෝදරී කියන්නේ, භාර්යාව කියන්නේ ස්වාමි පුරුෂයා කියන්නේ, දුව කියන්නේ පුතා කියන්නේ, මේ විදිහට අර කියන කොටස් වලට ඔහම හිතින් අරගෙන ඉන්නවා. එහෙම අරගත්තට පස්සේ අපිට ගෙඩි පිටින් පේනවා මිසක් මේක ලෙහෙරා බලන්න පුරුදු වෙලා නැහැ. විභජ්‍යවාදී කරන්න පුරුදු වෙලා නැහැ. බෙදලා බලන්න ඕනේ. මේ බෙදලා බලනකොට මේ කියන එක ඒ කියව ගන්නේවා. අපි සම්මත වශයෙන් එහෙම සම්මත කරගෙන හිටියද මෙයා මේ කෑලි කෑලි එකතු වෙලා හැදිලා තියෙන ඒකීය වස්තු හැටියට පේන දේවල් මිසක් ඒකීය වශයෙන්ම පේන ඒකාකාර වස්තුවක් මෙතන නැහැ නිකන් දකින්න පුළුවන් වෙනවා. ඒකාකාරව පේන්නේ මායාව බව වැටහෙනවා. මේක දිගින් දිගට ප්‍රගුණ කරන්න ඕනේ. අන්නේ ප්‍රගුණ කරගෙන යනකොට තමයි මේක වැටහෙන්නේ. හරි ලස්සන පුද්ගලයා, හරි ප්‍රිය පුද්ගලයා, මේ මගේ කෙනා, එතන අරේ අනුන්ගේ කෙනා, මේ ආදී වශයෙන් එකින් එකට බලන්න පුරුදුනොත් එහෙම අපිට පුළුවන්කමක් නැති වෙන යථාර්ථය දැනගන්න. ඒ නිසා හැම වෙලේම මගේ කියනත්, අනුන්ගේ කියනත්, මව කියන එකත්, එකනත්, අනුන් කියන අයත් මේ ඔක්කොම බලපුවාම මොනවැන්ද හැදිලා තියෙන්නේ? මේ ඔය ශරීරය හැඩ හැදිලා තියෙන්නේ මොනවැන්ද? මේ පේන රූපාකාරය මොනවද මොනවා නිසා හැදිලා තියෙනවද? මේ ආකාරයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. අනිත් බලනකොට පේනවා පොඩස් වලට වෙන් කරලා බලනවා 32. ඒක තමයි කේසා, ලෝමා, නකා, දන්තා, තජෝ ආදී වශයෙන් බලන්න පුරුදු කරන්නේ. ඉතින් මේක අඬා මැරෙනකම් බලා ඉන්නේ නැතුව, කවුරු හරි මැරෙනකම් අඬන්න බලා ඉන්නේ නැතුව මැරෙන්න ඉතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අම්මගේ උනත්, තාත්තගේ උනත්, දරුවගේ උනත් හැම කරාගෙම ඉතලා අපි පුරුදු කරගන්න ඕනේ. තමන්ගේ ශරීරය බලන්න පුරුදු වෙන්න ඕනේ. මේ ශරීරය කෑලි ගලවලා බලනවා. කොවර මම කියන එක කරා. හැලෙවි කෙනාක ඉන්නවද? එතකොට තමන්ගේ අම්මා තාත්තා කියන අය කෑලි ගලවලා බලනවා හිතේ. කෙටිගේ පැත්තකින් දිවා, ලොම් ටික පැත්තකින් දිවා, නියපොතු ටිකක් පැත්තකින් දිවා, දත් ටිකක් පැත්තකින් දිවා. ඉතින් ඔහොම බලන්න පුරුදු වෙන්න ඕනේ. මේ කායානුපස්සනා වඩන ක්‍රමය, ඒක ක්‍රමය. මෙන්න මේ විදිහට බලනකොට මොකද වෙන්නේ? අන්න කියා ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති. ඔය එක ක්‍රමය බලන්න. කාය ගැන බලන එක ක්‍රමය. අන්න බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති කියලා බාහිරින් බලන ක්‍රමයක් තියෙනවා. ඒ බාහිර බලන ක්‍රමය මොකද්ද? අර කියන විදිහටම බාහිර ක්‍රමයේ බලනවා දේවාපිය ගැන. එහෙම නැත්නම් අගුවන් ගැන, දරුවන් ගැන, ස්වාමි පුරුෂයා ගැන, නෑදෑයෝ ගැන. ඉතින් ඔහම ඒක අපි හිත බල වැදුණු අය ගැන වෙන් කරලා බලන්න පුරුදු වෙනවා. කෑලි ගලවන. හිතේ ගලවන. අමුගොපි ගලවන්නේ නැහැ ශරීරයේ. අර ඉතින් බලලා පුරුදු වෙනවා. එතකොට මේ කෑලි ටික එකතුරාම නේද මේ අපි කියන එක නෑ හැදෙන්නේ. මේ නම කිව්ව එක නෑ හැදෙන්නේ. මම කිව්ව එක නෑ හැදෙන්නේ. මෙහෙම දකින්න පටන් ගන්නවා. මේක නිතර ප්‍රගුණ කරන්න ඕන. ඊට පස්සේ ප්‍රගුණ කරපුවා. දැන් නම් මේ කෑලි 32ක් එකතු වෙලා ගත්ත හැඩතල තමයි මේ විදිහට මේ අපි එක එක නංගොලි කියන්නේ. එහෙම දකින්නවා. ඉතින් අම්මා කිව්වා තාත්තා කිව්වත් මේ කෑලි 32කින් හැදිච්ච හැඩතල නේද කියලා. මූලික වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. මෙහෙම දැනීමක් ප්‍රගුණ වෙලා එනවා. අන්න එහෙම ආවට පස්සේ ඒ කෑලි මොනවද? අන්න තවත් බලන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අන්න කය ගැන බලන්න. මොකටද මේ වෙන්නේ? මේ බලන හැටි වෙන්නන ක්‍රමය. එක ක්‍රමෙට පළවෙනි ක්‍රමෙට පෙන්නවා කෑලි 32 ගලවලා බලන හැටි. අන්න ඒ ක්‍රමෙට බලාපුවා පෙන්නනවා. ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සෙ විහෙරති. බහිද්ධා වා කායේ කායන පස්සෙ විහෙරති යන බලන හැටි. ඔය කායයන් පස්සනා කරනවා කියලා කිව්වේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලනවා මිස. ඒවා නිත්‍ය, සුඛ, අත්ථ වශයෙන්, සුභ වශයෙන් කවදා බලන්නේ. එන යමක් අසුභ වශයෙන් බලනවා නම් ඒක අනුපස්සනාවක් වෙනවා. සුභ වශයෙන් කය බැලුවොත් ඒක අනුපස්සනාවක් වෙන්නේ නැහැ. එන අනුපස්සනාවක් නැතුව ඒකායනව නිවන් මාර්ගයට බහින්නත් බැහැ. එන සුභ වශයෙන් බලනවා නම් බලන සාකල් නිවන් දකින්න බැහැ. අසුභ වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕන. අසුභයි කියන්නේ මොනවාද කියන එක බලලා පුරුදු වෙනවා. විවිධ ක්‍රමෝලි බැලියයි. ඉන් කායේ අසුභතාවය සුභයි කියලා ගන්න එකක් නැහැ. මොකද්ද තියෙන හරිය කියලා. ඒකේ ස්වභාවයේ දකින්න විවිධ ක්‍රම තියෙනවා. අන්නේ ක්‍රමෝලි බලන්න ඕනේ අසුභදී අසුභයි කියේ. සුභයි කියලා ගන්න දෙයක් නැහැ. කිහේ කියන්නේ මේ ගහින්නේ. සුභයි කියලා ගන්න වරිණා දෙයක් නැහැ කිය. දකින්න පුරුදු වෙන්න ඕන. අන්නේම දකින්නට මොකද වෙන්නේ? යාවදේව ඥානවත්තාය පටිසති මත්තාය. මෙහෙම කරනකොට තමයි ඥානිය මුදුන්පත් වෙන්නේ, සතිය මුදුන්පත් වෙන්නේ. අනිසිතෝච විහෙරති. අර ඉස්සේ නැති විච නිස්රේ කිරීමෙන් වෙන් වෙලා වාසය කරන්න පුරුදු වෙනවා. මොකද නිස්රේ කරනවා කිව්වේ? මගේ කියන එක වදාගෙන ඉන්නේ බොහෝම තදින්. මම කියන එක බොහෝම ඇලුම් කරමින් ඉන්නේ. ඒ තමයි නිස්රේ කරනවා කියන්නේ. අනිසිතෝච කිව්වේ ඒ නිස්රේ වෙන් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා යනවා. අනිසිතෝච විහෙරති. නචකින්ති ලෝකේ උපාදීයති. අන්න එතකොට අල්ලා ගන්න වටිනා දෙයක් තියෙනවා කියන්නේ මේ ලෝකෙ කිසිවක් ගන්න නැත්තත්තර මනසපත් වෙන්න පටන් ගන්නවා. මේ කායાનුපස්සනා වන්නේ නැහැ. එතකොට මේ කායાનුපස්සනා මේ ක්‍රමයට වඩන්න පුරුදු වුණා. මොකද වෙන්නේ? ඒ කායાનුපස්සනාව ඒ ආකාරයෙන් වඩන්න පුරුදු වුණාම අර ඥානීය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. එහෙම වෙනකොට අර දුක්ඛ දෝමනස දුර වෙලා යනවා. ඒ නිවන අවබෝධ වෙනවා. දුක් කරදර නැති වෙලා යනවා. මානසික පිළීම නැති වෙලා යනවා. අලන දුක් වෙන ගති නැති වෙලා යන්න පටන් ගන්නවා. දැන් මේ ක්‍රමෙට පුරුදු කරන්න ඕන. එතකොට සමුදේ ඉතින් අජ්ජත්තං වා කායං කායේ කායන පස්සේ විහෙරි බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරි කිව්වෙත් ඔය විදිහට බලනවා. ආධ්‍යාත්මික ගැන තමා ගැන බලනවා. බාහිර ලෝකේ තියෙන වැස භාවයත් බලනවා. එතකොට ওই ආකාරයෙන් හැම එකක්ම බලන්න පුරුදු වෙනවා කියන්නේ ඒක. එතන මොකද දන්නේ? යාවදේව ඥානවත්තාය. මෙහෙම කරනකොටයි ඥානිය මුදුන්පත් වෙන්නේ. නිකන් හිටියට ඥානිය ලැබෙන්නේ නැහැ. මම දන්නවා බල දන්නවා කියවල ඥානිය ලැබෙන්නේ නැහැ. ඔය ක්‍රමෙට වැඩෙන්න ඕනේ. ඉතින් තමයි සතර සතිපට්ඨානිය වැඩි යුතුයි. වඩනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. අනේ මම අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවා. ඔය බලන ඔක්කොම මම දන්නවා. මට කවුරුවක් කියා දෙන්න ඕන කියලා පුම්බගෙන හිටියත් නම් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. ඉතින් එනිසා හොඳින් තේරුම් ගන්න නිතරම ප්‍රගුණ කරන්න. ඊට පස්සේ මේ කෑරි කෑලි වෙන් කරගත්තා. මේ කෑරි කියලා එහෙම දෙයක්ත් තියෙනවාද? කෙස් කියලා වෙන් වෙච්ච දෙයක්, ලොක් කියලා වෙන් වෙච්ච දෙයක්, නියපොතු කියලා, දත් කියලා, හන් කියලා, මස් කියලා, නහර කියලා, ඇට කියලා, ඇට විදුරු කියලා, මේව එකින් එක වෙන් වෙච්චා තියෙනවාද කියලා. දැන් ඉතින් එකින් එක බලන්න පුරුදු වෙනවා. මොනවද මේ? ඒ කියා තියෙනවා. ඒක බලනකොට බුදුරන් වහන්සේ අනිත් හැටි පෙන්නවා. එහෙම කෑරි වශයෙන් පේනේවා, දෘෂ්ටියෙන් ගන්න එහෙම වත්තොත් එහෙම එකක් තියෙනවා කියලා. ඝන සංඥාව. ඒක වැරදි. ඒක හැදිලා තියෙන ආකාරය බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්නේ හැදිලා තියෙන ආකාරය බලනකොට ධාතු හතරකින් හැදිලා තියෙන ආකාරය බලන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමේ දකින්න ඕනේ කොහොමද ඒක දකින්නේ කියලා. ධාතු හතරෙන් සකස් වෙලා තියෙන ආකාරය. ඉතින් ඒක විග්‍රහ කරනවා කොටස් එකින් එක එකපාරම අතිසියුම බලන්නේ නැහැ. පස් වලින් හැදිලා, ජලයෙන් හැදිලා, ගින්දරෙන් හැදිලා, හුලගෙන් හැදිලා කියලා. අපි එකපාර බලන්නේ. ඒක ක්‍රමක්‍රමී අනුපූර්වයි මේ ක්‍රමී. අනුපූර්ව බලන්න පුරුදු වෙනවා. මොනවද? පස් වලින් හැදිලා කියන එක බලන්නේ නැතුව තද දේවල් වලින් හැදිලා තියෙනවා බලනවා යකි. මේ කේස් ලොම් නැන කේසා ලෝමා නකා දන්තා තටෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිංජා ඔය කියන කෑලි එකින් එක තේරුම් ගන්න ඕනේ. මේ කේසා කේස් ලෝමා ලොම් නකා නියපොතු දන්තා දත් එතකොට තටෝ හම මන්සන් මස් නහාරු නහර අට්ටි ඇට අට්ටි මිංජා ඇට මිදුරු වක්කා වකුවලු හදයන් හදවත කිලෝමක හදවත බැඳලා තියෙන සිවි පියක එතකොට ඇලදිව පප්පාසන් පිත්තාසේ ඉතින් ඔය ඉදිරිය බලන්න ඕනේ අන්ත එතකොට ඒ වගේම බලවැල් අන්ත ගුණ බලවැල් බන්ද උදරිය උදරේ නාමාසේ කරීසා කියන්නේ මුත්‍රාසේ අසූති කියලා වට කියන්නේ උදරිය කරීසා මත්තලුගම් මොලේ මේ ආදි වශයෙන් කියන මේ කොටස් ටික තියෙනවා ඉතින් මේ එකෙන් එක අරගෙන ඉවරලා හිටා මේ කොටස් 20ක් විග්‍රහ කරලා මේ පටවි ධාතු කියලා ඉතලා විග්‍රහ කරගන්න. ඒ තද කොටස වලදී පටවි ධාතුවේ කොටස. තදේ වේ හැදිච්ච. මේ පිත්ත පිත සෙම්හා සෙම හුබ්බෝ සරව ලෝහිත ලේ අසු කඳුළු වස ගුරුණු තෙල් හෙවත් ඇගේ දිය වේල යන තෙල් කොටස්. ඒ වගේම කේලෝ කෙල සිංගානික අසොතු ලසිකා කඳ විදුරු මුත්‍ර මුත්ත මුත්‍ර මේ අප කොටස් 12ක් තියෙනවා වතුර කොටස්. ඉතින් ඒ කොටස් ඔක්කොම තනි කර වතුර නෙමෙයි ඒවා තියෙන්නේ. අර කඩේ ඒවත් ඔක්කොම දිය වෙලා තමයි තියෙන්නේ. ඔය හැබැයි නැවත ඉතල මුලින් වෙන් කර ගන්නවා සාමාන්‍ය මට්ටමයි. ද්‍රව කොටස් වලට. ඉතින් මේක තියෙනවා තද කොටස් 20ක්, ද්‍රව කොටස් 12ක්, 32ක් හැදිලා තියෙනවා ඔකෙන් කියලා මේ ක්‍රමෙට ගන්නවා. එහෙම අරගෙන ඉවරලා. ඉතින් හුස්ම ගන්න ඒවා තියෙනවා, වාතය ගන්නවා, උඩී යනවා, යටි යනවා, වටේ හැමදෙනු දුවනවා, ආහාර දිරවන වාත තියෙනවා. බල ඇතුලේ තියෙන වාත තියෙනවා. ඉතින් ඔය ආදි වශයෙන් මේ වාත කොටස් තියෙන හැටි බලනවා. මේ ඉතින් මේ ඇඟේ තියෙන වාතය කියලා වෙනම ගන්න. එකම වාතේ. ඉතලා බලන හැටි උන. උෂ්ණ කොටහත් ඇඟේ තියෙන උෂ්ණේ බලනවා. මෙන්න මේ ක්‍රමෙට එකින් එක බලන්න පුරුදු වෙනවා. මේ බලාගෙන යනකොට පේනවා එකින් එකට. අනේ ධාතු හතරට බෙදලා බලපුවා. කුවර කෑරිරි. එනම් මේ කෙත් කියා ලොග් කියා නියපොතු කියා දත් කියලා කිව්වේ. මේ කැලියුරින් හැදිච්චර මිසක් ඇත්ත වශයෙන්ම ලෝකේ සදාහටම තියෙනවා සත්‍ය වශයෙන් තියෙනවා නෙමෙයි නේද කියලා. ඒ හේතුඵල ස්වභාවය දකිනවා. මෙන්න මේ දකිනකොට ඉතින් මම මේ අල්ලා ගන්න හදන්නේ, වදා ගන්න හදන්නේ, මගේ කර ගන්න හදන්නේ, මම කරන්න හදන්නේ පුළුවන් දෙයක්ද? නිතර හිතන්න පුරුදු වෙන්න ඕන. මෙහෙම නිතර නිතර හිතනකොට තමයි අනේ මේ ලෝකේ අල්ලන්න බැරි දේවල් අල්ලන්න දඟලනවා. අල්ලන්න තියා මාත්‍රියක්වත් එකාකාර පවතින නැති දේවල් නේ මේ ලෝකේ මේ විද්‍යාමාන වෙන්නේ. ඒවා මගේ කරන්න හැදුවට මගේ කරන්න පුළුවන්ද? මම කිව්වට මම වෙනවද? ඉතින් ඔහොම බලන්න පුරුදු වෙනවා. මේ තමයි කායානුපස්සනා බලන මුල් ක්‍රමය. දැන් ඉතින් අපි ඔය බැලුවේ එක ක්‍රමයක්. කෑලි 32කට බෙදලා බැලුවා, ධාතු 4කට බෙදලා බැලුවා. දැන් මෙහෙම බලාගෙන යනකොට මේ ශරීරයේ ওই දෙක විතර බලපුවාම ඇති. කායානුපස්සනා බලාගෙන යන්නේ. ওইදී අතිදාවණය කරන්න කියලා බුදුරන් වහන්සේ පෙන්වන්නේ නැහැ පරමාණු බලන්න කියලා. නව සමහර තැන්වල විවිධාකාර භාවනා කරලා පරමාණුව බලන තැන කතා කරනවා. පරමාණුව බලන අනාවරණ ඥානයෙන් ලෞත්‍රා බුදු කෙනෙක් වුණා. අනිකෙන්න පරමාණු පේන්නේ නැහැ. ඒකේ ස්වභාවය එහෙම එකක්. වෛද්‍යවරු කියන පරමාණුවත් වෛද්‍යවරු මේ වෛද්‍යවරු නෙමෙයි විද්‍යාඥයෝ කියන පරමාණුවක් කියලා එකක් කියනවනම් අන්විෂයකින් දකින්න එකක්. ඒ දකින්න ක්‍රමවේද තිබුණත් ඒකත් ඉක්මෝබ් එකක් ඔය පරමාණු කියලා බුදු පියාණන් වහන්සේ අනාවරණ ඥානයෙන් පෙන්නා තියෙනවා. ඒක අනිකෙන්න දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කෙසේවත්. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේ මේ කායානුපස්සනා වඩන්න ඔය කොටස් දෙක විතරයි පෙන්නේ. ඔය කොටස් දෙකෙන් බලාගත්තාම හිත ඇරෙන්න ඉති විජ කොටසට ගෙවිලා යනවා. අල්ලා ගන්න බදා ගන්න එකක් නෑ කියලා දකින්නවා. මේ ටිකෙන් හැදිච්ච ඒවා තමයි මේ ලෝක සත්‍යය ඉල්ල වැදිලා ඉන්නේ. ගැටෙන්නේ ඒව අල්ලා ගන්න. බැරි දෙයක් කර ගන්න. ඉතින් මේ ඇරෙන ගැටෙන මුලාවටපත් වෙන කාරණා ටික දෙන ඕම ඔය කියන තිය බලපුවාම ඔයින් එහාට යන්න දෙයක් නෑ. පත්ජල ගිනි තුලා ගින හතරට බෙදලා බලපුවාම ওই නිහ දෙයක් ලෝකේ තියෙන්නේ නැහැ. ওই ටික තමයි මේ කීකත් කර කෙරේ හැදෙන්නේ. ඒ උතෙන්ට බලා ගත්තා. අර හිත බැඳෙන එකත් අරගන්න ඇති. ඉතින් ওই ටික දැක්කහම මොකද වෙන්නේ? අපිට මම කරගත්තේ නැති, මගේ කරගත්තේ නැති දෙයක් වුණහම ඒ දිහා අපිට බලන්න කියන දෙයක් නැතුව යනවා. ඊට පස්සේ පස්කොළ හැටි වුණාද, ජලයේ හැටි වුණාද, ගින්දරේ හැටි කොහොමද, වාතයේ හැටි කොහොමද, ඒකත් උපමා කරලා බලන්න පුරුදු වෙනවා. දැන් මේ කිනකින බලන හැටි, ශෝක පරිදේව දුරු කරගන්න, දුක් දොම්නා දුරු කරගන්න මෙහෙම ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම බලාපු කෙනාට තමයි එහෙම ප්‍රගුණ වෙලා ඉන්නේ. එතන කොහොමද කරගන්නේ? අර වේ එකින් එක බලාගෙන යනවා. අර අපි කිව්ව ජලයේ කියන්නේ මොකද්ද? ජලයට අයිතිකාරයෙක් ඉන්නවද? කවුද අයිතිකාරයා? කොහොමද අයිති කරගන්නේ? දැන් බුදුරජාණන් වහන්සේව බලන හැටි විග්‍රහ කරලා තියෙනවා. කොහොමද මේ ජලයේ කොහොමද කොහොමද වෙන්නේ? ධාතු මනසිකාරය කියන ධාතු මනසිකාරය කරන හැටි රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ලස්සනට ওই දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ජලය කියන්නේ මොනවද? ඒ ජලය පිට තිබුණාම තියෙන ජලය කාගේද? අයිතිකාරයෙක් ඉන්නවද? ඒ ජලය මම පරිහරණය කළොත් මගේ ඇඟට ආවා. දැන් අයිතිකාරයෙක් හැදුනද? අයිතිකාරයෙක් පාලනය කරන්න පුළුවන් ජලයක්ද මගේ ඇඟේ තියෙන්නේ? ඒ ජලයට මොකද වෙන්නේ? මං කටින් අරගෙන වතුර බිව්වා. ඒවා තිබුණේ අහක. අයිතිකාරයෙක් කියලා තිබුණේ අයිතිකාරයෙක් හදාගන්නේ මේ මගේ කලේ මගේ ළිඳ කියේ ඉන්න පුළුවන්. ඒවා හිටියට මගේ වෙන දවසක් නැහැ කාටවත්. ලිදේ වතුර ඔවුඹේ තමයි මම කියන්නේ. කලේ තියෙන වතුරේ මේ මගේ කලේ වතුර කිව්වොත් ඉතින් ඔව් ඔව් මං ඔබේ තමයි කියලා වතුර කතා කරලා කියන්නේ නැහැ කාටවත්. අනික් කෙනෙක් අරන් කිව්වොත් එහෙම වතුර අහිද වෙන්නේ නැහැ. කාගවත් පැත්ත ගන්නෙත් නැහැ. එහෙනම් වතුර පැත්තක ඉන්නවා අපි අයිතිවාසිකම් කියේ. අපේ මුලා අන්න ඒ වගේ දකින්න ඕනේ. ඊට පස්සේ ඇඟ ඇතුළට ගත්තා. දැන් ගත්තාම මගේ ඇඟේ වතුර කියලා මට කියන්න පුළුවන්. එනවනේ මං කිව්වට මගේ ඇඟේ වතුර මට ඕන නැතිනේ පවත් ගන්න පුළුවන් කමක් නැහැ. බිව්ව වතුර ටික මොකද වෙන්නේ? ආ මගේ වතුර දැන් ඉතින් මට ආයෙත් ඇටයක් විපාකේ හැදෙන්නේ නැතුව මගේ බඩේම තිබියන් කිව්වට. ඒක එහෙම තියෙන එකක් නෙමෙයි. ඒකද මොකද වෙන්නේ? අර කෑමත් එක්ක දිරවල මුත්‍රා වලට ගියා කොටසක් ඉතින් මුත්‍රා බාර වුණාම වීදි කරන්න නැතුව ඉන්න බෑ. නෑ නෑ මගේ වතුර හොයිටපන් ඇතුලේ කියලා ඉන්න පුළුවන්. ඒක කරන්න බෑ කවදාවත්. කොහොමරි පන්න දුරකට මුත්‍රා කරලා ඉන්න ඕනේ. ඉතින් පඩවි ධාතුවේ මම මේ ගිල්ලේ. දැන් මගේ ඒක මගේ පඩවි ධාතුව. දැන් ඉතින් බඩ ඇතුලේ හිටපන් කිව්වට ඉන්නවා. බෑ ටිකක් වෙලා ඉන්න බර වුණාට පස්සේ කොහොමවත් ඉන්න බෑ. අහකට දාලා ඉන්න ඕනේ. දැන් මොකද්ද වෙන්නේ මේ? අයිතිවාසිකම් කියන්නේ බෑ ඇතුලේ තිබුණත් පිට තිබුණා. අන්න ස්වභාවය. මේ ධාතු හතරේ හැටි බලන්න ඕනේ. එතකොට ඉවගේ මේ යම්කිසි දෙයක් මගේ කීකේ ඉන්නවා. බාහිර ලෝකේ තියෙන බත්පංගුවක් මේක මගේ කීකේ. ඕක වෙන පිළි නැති කාලා යන්න බැයිද? කාලා නෑ නෑ මේක උපේ නෙමෙයි අහවල් එක්ක නෑ කියලා බත්පංගුව කියනවා. එහෙම එකක් නෑ අයිතිකාරයෙක් බත්පංගුව කියන්නේ මේ ලෝකේ කාටවත් අයිතිවාසිකම් කියන ලෝකයක් නෑ. එහෙනම් අපි මේ ලෝකෙට අයිතිවාසිකම් කියන නිසා ලෝකේ කාටවත් අයිතිවාසිකම් කියන්නේ නෑ මේ ලෝකේ ධාතු හතර. මේ හැම දෙයකම පොදුයි. පොදු දෙයකට බොරුවට අයිතිවාසිකම් කියන්නේ පුරුදු වෙලා අපි මමත්වයක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් මේ මමත්වයෙන් ගොඩනගාගත්තට පස්සේ ඒකට පහර වදින අපි අඬනවා, දුක් වෙනවා, ගැටෙනවා, ඇලෙනවා. කරන්න බැරි දෙයකට කරන්න දඟලන හැටි. අන්න ධාතු මනසිකාරයේ කරන්න කරන්න යථාර්ථය දකින්නකොට ওই සංවේගී දුර වෙලා යන ওই විදිහටයි. ওই විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ ධාතු ඒතොර ඒ දකින්න ක්‍රමයක්. ඒතොර මගේ ඇඟට ඇවිදලා තියෙන ඒවා ආයි ආපහු ලෝකෙට යනවා. ලෝකෙ දිහට අයිතිකාරයෙක් හිටියෙත් නැහැ. ඒවා අයිතිකාරයෙක් කිව්වෙත් නැහැ. ඒවා මගේ ඇඟට ආවා. මගේ ඇඟේ තියෙදි අයිතිකාරයෙක් හිටියෙත් නැහැ. මයිකි වල මගේ වෙන්නේත් නැහැ. ඇඟෙන් පිට වෙලා ගිය ආයි ලෝකෙට ආයි මගේ වාකි වල හරියන්නේ නැහැ. ඒවා ලෝකෙට ගියා. ඉතින් තව එකකට අයිති වෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ කින්නේ. කොහොමද අයිති වෙන්නේ? කාගේ දයිති වෙලා තියෙන්නේ? කාටද අයිති වෙලා තියෙන්නේ? දැන් මම ආහාරයක් ගන්නවා. මේක මගේ වත් පංගුව කියනවා. කෑවා. මං කාපු කෑම ටික මගේ කියනවා. අද වෙන මොකද වෙන්නේ? මේකෙන් කොරස කොරස පිට වෙලා යනවා විවිධ විදිහේ. අසූචි වශයෙන් පිට වෙලා යනවා කාබුවා කොරස. දැන් ඒක මගේ අසූචි කියලා හිටියොත් එහෙම මොකද වෙන්නේ? මම ඒක බදාගෙන ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ගඳ ගහන දුර්ගන්ධ ගහන ජරාවක් වුණා. ඒක ඔය කැලෑව ගිහම දාලා ගියා. ඌරේ කැලේ කාලා ගියොත් දැන් මොකද වෙන්නේ? ඒක ඌරු කෑම. දැන් උගේ බඩේ තියෙනොත් එයා මගේ කියන්නේ දැන් උගේ වෙනවා. ඌටවත් අයිති නැහැ. ඌරටවත් අයිති නැහැ. හැබැයි ඌගේ ඇඟේ මසුත් හැදෙනවා ඒකේ. දැන් මගේ මගේ කියපුවා දැන් ඌරාගේ ඌරාගේ කියන්න වෙනවා. ටික දවසක් ගියාම මොකද වෙන්නේ? කොටියේ පැනලා හිටන් ඌරා කෑවොත් මොකද වෙන්නේ? දැන් ඒවා කොටියයි කොටියයි කියේ. සිංහයේ පැල්ලා කොටියා කෑවොත් එහෙම සිංහයාගේ සිංහයා කියන්නේ වෙයි. සිංහයා වැල්ලා පොළොවට ගියොත් නෑ කායි කියන්නේ. එකිනෙකවත් අයිතියක් නෑ. මුළුට අයිතිවාසිකම් කියනවා. මේ ලෝකෙ තියෙන සතර මහා භූතයන්ට නොදන්නකම නිසා ලෝක සත්වයෝ මගේ මගේ කියනවා, එක එක නයි කියනවා. නැත්නම් සතර මහා භූතයන්ට කිසිම අයිතිකාරයෙක් නෑ. සතර මහා භූතයේ ලෝකේ ගොඩනැගෙන්නා වූ මූල ධර්ම වාසයෙන් සියලු සත්‍යයන්ගේම පොදු ස්වභාවයෙන් හැදෙනවා. ඒ කියන්නේ ආව සත්වයන්ගේ හටගන්න කර්ම වේගයන්ගෙන්ම කර්මද චිත්ත වශයෙන් හටගන්න රූප කලාප. ඒවා සම්පීඩනයලා තමයි ධාතු හතරකින් වෙච්ච ලෝකෙ හැදිලා ඒ කාල සීමාවක යනකම් විද්‍යාමානව ඇතිසේ වෙන මායාවක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් රූප කියන්නේ කොහොම මායාවක්. පවතින සදාතනික දේවල් නෙවෙයි. එක්තරා මනසින්ම ගොඩනගපු එක්තරා මායා ලෝකයක්. නමුත් අපි හැවටෙනවා භෞතික ඇති ලෝකයන් හැටියේ. ඒක තමයි ස්වභාවික. ඉතින් මෙහෙම රැවටිලා මගේ කරගන්න මම කරගන්න හදා හදා ලෝකෙට හිත වැඳගෙන මේ ලෝකෙ පුද්ගලික එක එක නම් තියාගෙන ඒවා අයිතිවාසිකම් කරගෙන ඒවා අතාරින්න බැරුව ඕකේ හබායන් නිසා අනන්ත සංසාර ගමන කවිද්‍යාවේ ගොඩනගලාගෙන අඩාඩා දුක් වෙවි නැති දෙයක් පස්සේ හිත දෙයක් පස්සේ ගොඩනගලාගෙන යනවා. දැන් මේක තමයි ස්වභාවය. ඕක දිනෙන් දින දකින්න පටන් ගත්තහම මොකද වෙන්නේ? ඉතින් මැරෙන්නේ නැති කෙනෙකුත් නැහැ, ජීවත් වෙලා ඉන්න කෙනෙකුත් නැහැ, ඉන්නවා ඉන්නවා කියලා කියනවා තමයි. හැබැයි කිව්වට ඒ හැම කෙනෙක්ම හේතුඵල පරම්පරාවක් නිසා ඇත නැත කියන දෙක ලබයින බැරි ඒ වගේ දැනගත්තාම හේතුවක් නිසා ඵලයක් හම්බ වෙනවා, සකස් වෙනවා. ඒ ඵලයේ මෙහෙම විද්‍යාමාන වෙනවා. ඒක අවිද්‍යාවෙන් අල්ලගන්න ගියාම දුක් විඳින මෙහෙම දුක් වේදනාගෙන ඉඳලා සත්‍යයක් කියලා විද්‍යාමාන වෙනවා. මේ නිසා දුකක් ගොඩනැගෙනවා. යම් දවසක මේ යථාර්ථය දැකලා මේ හේතු හටගන්න හේතු අත්හැරියාම දුක හට ගැනීම නිදහස් වෙනවා. එදාට දුක් විඳින්න එක් විද්‍යාමාන වෙන්නේ නැහැ. අන්න එහෙම ඉවර වෙන හැටි දැනගෙන ඔය ක්‍රමයට කරගෙන යනකොට ශෝක සංවේගය සියල්ලම දුරලා යනවා. අන්න ශෝක පරිද්දවාන සමතික්කමයි කියන දෙන්නපත් වෙනවා. ඥායස අධිගමයි. නිවන් පිටවඳව ධර්ම අවබෝධයේ ඉහළටම ලැබෙනවා. අධිගමයේ ලැබෙනවා. එතන නිබ්බානස සත්‍ය ක්‍රියාවයි. මේ සියලු බැඳීම් වලින් අහක් වෙලා හිටන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. ඉතින් ඔය ටික කරගන්න පුළුවන් ඔය ක්‍රමයට බලන්න ඕන. ඉතින් ඔය ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් බලන ආකාරය එක එක ආකාරයෙන් බැලිය හැකියි. ඔය කායානුපස්සනාව වගේම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වලන ක්‍රමෙත් ඔය විදිහට බලන්න ඕන. ඉතින් ඒ කියන්නේ එකක් ඔය විග්‍රහ කරලා තියෙනවා. විශාල විග්‍රහයක් කරන්න එනවාද එකක් නෑ විග්‍රහ කරන්න ගියොත්. ඔය අනුසාරයෙන් බලන්න පුරුදු වෙන්න එතන ඔය කියන දුක් දොම්නස් ඇති වෙන්නේ නෑ. ප්‍රමාණිකව සත්‍ය දිවන්න අවබෝධ කරන්න පුළුවන්.